ගරු ජනිත රුවන් කොඩිතුවක්කෝ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. වසර මැද රාජ්‍ය මූලය තත්ත්වය පිළිබඳ වාර්තාවට එන්න කලින් කරුණු දෙකක් මතු කරන්න කැමති මේ සභාවට. මම 10 වෙනි පාර්ලිමේන්තුවේ සැසිවාර සියල්ලටම අපි සම්බන්ධ වුණා. අපිට පෙන්නුම් කරනවා මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු අපි නවකයන් විදියට සලකමින් අපිව ගයිඩ් කරමින් ඉස්සරහට අපිට උපදෙස් දෙමින් කරුණු කාරණා පැහැදිලි කරමින් යන තත්ත්වයක්. අපි අහන්න කැමති මෙතුමල්ලා මෙච්චර කාලයක් බහුතරයක් කලින් ආණ්ඩු නියෝජනය කරපු අය. එතුමල්ලා අපිට පෙන්වන පාර කලින් දැනගෙන හිටියද? ඉඳලද රට මේ අගාධයට දැම්මේ? මේ බංගලොත් භාවයට මේ රටගෙන ගියේ? මේ වගේ වාර්තා හදලා අපිට ජාත්‍යන්තර මූරයාර පුදත් එක්ක යන්න තත්ත්වයට පත් කරේ? දැනගෙනද එහෙම වුණේ, නැත්තං නොදැන ගියාද කියන එක. ඒ වගේම අපි මතක් කරන්න කැමති, අපි ව්‍යාපාරයක් විදිහට දශක ගණනාවක් තිස්සේ මේ රට යන්න ඕනේ දිශානතිය, මේ රට යන්න ඕනේ පාර ගැන මනා අවබෝධයකින් තමයි මේ ව්‍යාපාරය නෙළුනේ සහ මේ බලය අපි ලබා ගත්තේ. ඒක නිසා ජනතාව අපිට මේ බලය දීලා තියෙන්නේ අපි යන පාර ඒ ජනතාවට හරියට පෙන්නපු නිසා. ඒක නිසා තමයි අපිට පාර්ලිමේන්තු ආසන 159 වගේ විශාල බලයක් ජනතාව දුන්නේ, ජනතාව අවබෝධයෙන් ලබා දුන්න දෙයක්. මෙතුමල්ලා සැරින් සැරේට උත්සාහ කරන්න හදනවා අපි ජනතාව නොමග යවුවා කියන එක. හැබැයි ජනතාව දැනටත් අපි සම්බන්ධයෙන් අවබෝධයකින් ඉන්නේ. ඒ වගේම තව කාරණාවක් මතක් කරන්න කැමති ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, පහුගිය කාලෙම අපි දැක්කා අපේ පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වනවා. මම කියන්නේ මේකද අපි බලාපොරොත්තු වෙන අලුත් දේශපාලන සංස්කෘතිය. අපි නියෝජනය කරන්න හදන්නේ දියුණු රටක දේශපාලන සංස්කෘතිය. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමන්ලාගෙන් හොයන්න අපි ගැන, හොයන්න අපේ රාජකාරී ජීවිතය ගැන. පාර්ලිමේන්තුවේ තියෙන වෙබ් එකට ලොග් වෙලා බලන්න අපි පාර්ලිමේන්තුවේ පැමිණි දින ගාන, පාර්ලිමේන්තුවේ මේ සීට් එකේ වාඩි වෙලා ඉන්න ප්‍රමාණය ගැන, අපේ අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු ගිහිල්ලා අමාත්‍යංශවල වැඩ කරන ප්‍රමාණය, ඒ සම්බන්ධ විවේචන ඉදිරිපත් කරන්න අපි බාර ගන්නවා. ඒවට තමයි අපිට රජයෙන් නඩත්තු මුදලක් දරන්නේ. ඒක නිසා ඔබතුමන්ලාගෙන් අපි ඉල්ලා සිටිනවා කරුණාකර අපිව සාධනීය මට්ටමින්, ජනතාවට වග වෙන මට්ටමින් විවේචන ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, රාජ්‍ය මූලයේ තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් ගත්තොත් අපි රාජ්‍ය ව්‍යවසායකත්වය. අද රටේ රාජ්‍ය ව්‍යවසායකත්වය කොහෙද තියෙන්නේ? එක උදාහරණයකින් පැහැදිලි කරන්න. අමාත්‍යංශයේ නැගෙනහිර ජැටිය වරාය ලංකාවට මුදල් උපයන ප්‍රධානතම ආර්ථික මර්මස්ථානයක්. ඉවර වෙන තිබ්බේ 2023. අද අපි කවුරුත් දන්නවා ගිය මාසය ඇතුළත නැව් 40ක් වගේ ප්‍රමාණයක් මේ රට හැර යමින් තියෙනවා. අපිට වරා ඉඩ නැහැ. රාජ්‍ය ව්‍යවසායකත්වය කොතෙන් අරන් ගියේ? ඒක මන්ත්‍රීතුමේ පැහැදිලි කර අපි රාජ්‍ය ආයතන ගොඩක් ලාභ ලබනවා කියලා. හැබැයි ලාභ එක කොළයක් අරන් ගණනය කරන්න එපා. ඒ කොළේ ඇතුල් පැත්තේ පිටු ටිකක් බලන්න, ඊට පස්සේ තියෙන ණය ටික. ණය ටික ගෙවුවාම ලාභද කියන එකත් හොඳට හොයලා බලලා කතා කරන්න හොඳයි කියන එක තමයි අපි යෝජනා කරන්නේ. ඒ වගේම මම කිව්ව කලින් සඳහන් කරපු ආකාරයට අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ නැගෙනහිර ජැටිය දැනටත් ඉවර වෙන්න තිබ්බ 2027 අග අපිට හැකියාව ලැබිලා තියෙනවා මේක අවුරුදු එකහමාරකින් ප්‍රීපෝන් කළා. අපේ වරායේ වැඩ කටයුතු මේ අවුරුද්දේ මැද වෙනකොට ආරම්භ කරන්න හැකියාව ලැබෙනවා. ඒක අපිට ජාතික ආර්ථිකයට විශාල උරුදෙන කාර්යයක් වෙයි. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායකත්වය ගැන කතා කරනවා. අපි කතා කරනවා ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න. නමුත් ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න මේකට තියෙන ප්‍රධාන ගැටලුව මොකද්ද? අපේ ගුවන් තොටුපළ ප්‍රමාණවත් නැහැ. ප්‍රොජෙක්ට් එක ඉවරෙන්න තිබ්බේ ඒ 2023 දැන් අපිට දැන් පටන් ගත්තා 2028 වෙනවා මේ වෙනකොටත් ගුවන්තොටුපලේ ප්‍රොසස් කරන්න පුළුවන් මගින් ගාන බිලියන 6යි තියෙන්නේ නමුත් 7.72ක් වගේ මේ වෙනකොට ප්‍රොසස් කරනවා ලබන අවුරුද්ද වෙනකොට බලාපොරොත්තු වෙන මේක 9ට ඉතරයි කියලා කරගන්න අමාරු මට්ටමක් තියෙනවා ඔබතුමාලාගේ සැලැස්මක් තිබ්බද මේ දත්ත ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවට පත් කරන්න ඔබතුමාලාගේ සැලැස්මක් තිබ්බද කියන එක ගැන අපි අහන්න කැමතියි මොකද එහෙම සැලැස්මක් අපි අමාත්‍යාංශ වල ආයතනවල වැඩ කරනකොට නම් පේන්නේ නැහැ ඔබතුමාලාට ඒක නොතිබ්බ නිසාද දන්නේ අපිට අර දිගටම කිව්වේ අපි නව කියෝනේ ඒක නිසා අපිටත් බෑ ඔයගොල්ලෝ આવොත් කොහොමඩත් බැරි වෙයි පෙට්‍රල් පෝලින් තියේ ගෑස් පෝලින් තියේ ඩොලර් එක 500ටයි ඒ වගේ කතා ගෙතුවේ මං හිතන්නේ ඔබතුමාලාට සැලැස්මක් නොතිබුණ නිසා වෙන්නේ නැති ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි අපි මේ වෙනකොට දේශීය නිෂ්පාදකයා නගා සිටීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙළවල් අපි පොහොර සානාධාරය දෙන්නේ සහනාධාරයක් තමයි හැබැයි ගොවියා අපේ ආර්ථිකයට සම්බන්ධ කරගන්න ඕනේ ඒ වගේම ධීවරය අපේ ආර්ථිකයට සම්බන්ධ කරගන්න ඕනේ දේශීය සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකාරය අපේ ආර්ථිකයට සම්බන්ධ කරගන්න ඕනේ මේගොල්ලෝ තමයි අපේ රටේ තියෙන බැක්බෝන් මේගොල්ලෝ තමයි කෑෂ් ෆ්ලෝ එක දෙපැත්තට අරගෙන සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා ඈ එතුමන්ලාට පරාටේ නීතිය අර එක මන්ත්‍රීතුමෙන් සදාන් කරා තමයි පරාට නීතිය අපි දීර්ඝ කරන්න හැකියාව නැ උනාට ඩෙට්‍රිෂක් ශ්‍රේණි එකත් අපි මේ වෙනකොට ප්ලෑන් එකේ තියෙන ඉතින් අපි දේශීය කර්මාන්තකාරය නගා සිටුවේ නැත්තම් මේ රටේ ආර්ථිකය අපිට නගා සිටුවීමේ කිසිම ඉඩක් නැහැ. ඒ වගේම රටක වැදගත්ම සාධක විදිහට අපි දකින්නේ මානව සම්පත් සංවර්ධනය. පහුගිය රජයන් තුළින් අපි මානව සම්පත් සංවර්ධනයට මානව සම්පත් සංවර්ධනයට අපේ රටේ අධික ජනගහනත්වයක් තියෙන රටක් විදිහට මානව සම්පත් සංවර්ධනයට පහුගිය රාජ්‍ය වලින් ගත්ත එක වැඩපිළිවෙළක් තිබුණාද? සැලස්මක් සහිත අපිට සංවර්ධනයේ විදිහට පෙන්නුවේ කොන්ක්‍රීට් ගොඩවල්. හැබැයි මානව සම්පත් සංවර්ධනයේට අපි මේ ආර්ථික අපහසුතාවයේ මැද්දේ අපි අධ්‍යාපනයේට අපි පාසල් උපකරණ මිලදී ගැනීමට අපි රුපියල් 6000 දෙන්න හැකියාව ලැබුණා. ඒ කියන්නේ මේ IMF නිර්ණායකවල 90 යමින්. ඒක නිසා අපි මානව සම්පත් සංවර්ධනයේට අපි ඉතා ඉහළ අවධානයක් යොමු කරනවා. මොකද මානව සම්පත් සංවර්ධනය කියන්නේ රටක ජීවනාලි මිනිස්සු තමයි රටට හම්බ කරන්නේ. ඒක නිසා අපි භෞතික සම්පත් සහ මානව සම්පත් කල්පනාකරණයට ඔබතුමාලාගේ තිබිච්ච සැලැස්ම ගැන අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ වගේම අපිට මේ නිර්ණායක අනුගමනය කරමින් අපිට හැකියාව ලැබෙන දේ අවශ්‍යම පුද්ගලයන්ට අවශ්‍ය ස්ථාන ආධාර ටික ලබා දෙන්න. ඒ තමයි අපිට පුළුවන් වුණා අස්සසුම වඩා පුළුල් කරමින් අපිට ලබා දෙන්න. ඒ වගේම තමයි රටට ඉතා විශාල ප්‍රශ්නයක් වුණ මේ වෘත්තිකයන් රට හැර යාම. වෘත්තිකයෝ රට හැර යන එකට තිබිච්ච සැලසුම මොකද්ද? අපිට එහෙම සැලසුමක් තිබ්බේ නැහැ. වෘත්තිකයෝ ඉතා විශාල ප්‍රමාණයෙන් රට හැර යමින් තිබ්බා. අපි රට හැර යන්න තවත් වෘත්තිකයෝ මත බදු බර වැඩි කරා. මේ වෙනකොටත් වෘත්තිකයෝ රට හැර යමින් තියෙන ඒ කලින් ඇප්ලයි කරපුවා. දැන් රටේ ඉන්න තිබ්බත් ඒගොල්ලෝ මුදලක් වියදම් කරලා යම්කිසි කමිට්මන්ට් එකක් දීලා තියෙනවා දැන් යන්න වෙලා. අපිට හැකියාව ලැබුණා එම තත්ත්වය යම්කිසි ප්‍රමාණයකට පාලනය කරගන්න මේ බදු අය කරන සීමාව ඉහළ දැමීමෙන් සහ අපිට හැකියාව ලැබුණා ඒගොල්ලන්ට අවශ්‍ය විශ්වාසය ගොඩනගන්න. කියන්නේ රජයට දැන් අපිට රාජ්‍යයක් විදිහට අපිට වැඩපිළිවෙලක් තියෙනවා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපිට මානව සම්පත අපිට වෘත්තිකයන් අවශ්‍යයි කියන විශ්වාසය ඇති කරන්න සහ අපිට ඒ වගේම හැකියාව ලැබිලා තියෙනවා පිටරටින් වෘත්තිකයන් රජයේත් සම්බන්ධ තියෙන විශ්වාසය වැඩි කරමින් නැවතත් රටට ගෙන්නා ගැනීමේ වැඩපිළිවෙලකුත් අපි වෙන ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අපිට ඇත්තටම අපි රජයක් විදියට සමත් වෙලා තියෙනවා මේ දත්තමත පදනම් වුණු වැඩපිළිවෙළල් ප්‍රායෝගිකව බිම්මට්ටමේ පැළ කරන්න පුළුවන් වැඩක් බවට පත් කරගන්න.
ඔබට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි. මොකද අපි හැමතිස්සෙම අපිට දත්තවලින් අපිට පුළුවන් හැකියාව තියෙනවා සාර්ථක අසාර්ථභාවය පෙන්වන්න න්‍යායාත්මකව. නමුත් මේක ප්‍රායෝගිකව වැඩක් විදිහට බිමේ පැළ කරගන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කරන එක තමයි අමාරු කාර්යය. මං හිතුවා අපි ජාතික ජනබලවේගයේ රජයක් විදිහට ආණ්ඩුවක් විදිහට අපි අඩිතාලම මේ වෙනකොට IMF නිර්ණායකවලට අනුකූල වෙමින් ළඟා කරගන්න හැකියාව ලැබිලා තියෙනවා කියන එක බොහොම ස්තුතියි.